ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් මුලින්ම සිරස්තල. අද ආරම්භ වන ජීවිස විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන් රුසියා යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට දෝෂාරෝපණ එල්ල කරයි. ඇතැම් සුප ඇනිවේෂන් ගිනුම්වලට බලපාන පරිදි වත්මන් රජය ගෙනීමට බලාපොරොත්තු වන සුප ඇනිවේෂන් බදු ප්‍රතිසංස්කරණ ආපසු හරවඩවා ෆෙඩරල් රජයේ විපක්ෂය ප්‍රකාශ කරයි. පසුගිය ශ්‍රී ලංකාවේ අයවැයෙන් වෙන් වූ මුදල් පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට භාවිත කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි. ග්‍රීසියේ දුම්රිය අනතුරින් මියගිය ගණන 36 ඉක්මවායේ. ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පණ්ඩරයක් කරගන්නවා. නායක දිමුත්ගෙන් ප්‍රකාශයක්. SBS සිංහල සේවයේ අද ප්‍රවෘත්තිගෙන එන මම දිනේෂා දිල්රුක්ෂී විජේසූරිය. ජීවිස සමුළුවට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන් යුක්‍රේනයේ සම්බන්ධයෙන් වන රුසියාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක ඇත. ලෝක ආර්ථික බලවතුන්ගෙන් සමන්විත ජීවිස රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද ඉන්දියාවේදී ආරම්භ වෙයි. එය ජීවිස රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අනිකුත් ආරාධිත රටවල සමාජිකයින් සමග නියෝජිතයින් 40කගේ සහභාගීත්වයෙන් අද ඉන්දියාවේ දිල්ලි නුවරදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව පවතී. ඒ සඳහා චීන විදේශ අමාත්‍ය ක්වින් ගැංග්, රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ ඇතුළු නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටිති. මෙම සමුළුවේදී යුක්‍රේන යුද්ධය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ. ලෝකාර්ථික සමතුලනයට මෙම යුද්ධයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක එම කරුණ සාකච්ඡා න්‍යායපත්‍රයේ විශේෂ ස්ථානයක් ගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වා සිටි ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන පෙනී වොන් පවසා සිටියේ යුද්ධය සඳහා රුසියාව දෙන සාධාරණීකරණය කරන ප්‍රකාශවලට ඇහුම්කන් දීම තමා ප්‍රතික්ෂේප කරන බවයි.
Prime Minister Modi said last year, now is not a time for war. We agree with him. No matter how many words Mr. Lavrov utters, nothing can detract from what they are doing and what they have done to the people of Ukraine.
ජීවිස සමුළුවේ ප්‍රධාන රැස්වීම එම රටවල රාජ්‍ය නායකින්ගේ සහභාගීත්වයෙන් මේ වසරේ සැප්තැම්බර් මාස 9 සහ 10 යන දෙදින තුල ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඇතැම් සුප ඇනිවේෂන් ගිනුම්වලට බලපාන පරිදි වත්මන් රජය ගෙනීමට බලාපොරොත්තු වන සුප ඇනිවේෂන් බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීමට ක්‍රියා කරන බවට පොරොන්දු වන බව ෆෙඩරල් රජයේ විපක්ෂය ප්‍රකාශ කරයි. රජයේ මෙම යෝජිත නව බදු සංශෝධනය මගින් දැනට ඩොලර් මිලියන 3ක් හෝ ඊට වැඩි ඉතුරුම් පවතින සුප ඇනිවේෂන් ගිනුම් සඳහා දැනට පවතින 15%ක බද්ද 30%ක් දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වෙයි. එය 2025-2026 මූල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙය 80,000ක් වන සුප ඇනිවේෂන් ගිනුම් හිමියන්ට බලපාන බවද වාර්තා වේ. ගෙනීමට නියමිත මෙම සංශෝධන සඳහා රජය ආර්ථික වශයෙන් වගකීමන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ. එහෙත් විපක්ෂ නායක පීටර් ඩටන් ප්‍රකාශ කරන්නේ මෙම බදු සංශෝධන සිදු කිරීම මගින් ලේබර් පක්ෂය තම ඡන්ද පොරොන්දු කඩකොට ඇති බවයි. එබැවින් රජය විශ්වාස කළ නොහැකි බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කොට
සිටියේ. In the superannuation and tax space over the term of this government and into the next term of government if they're re-elected. We're absolutely dead against it and we will repeal it.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. මෙරට වැඩිහිටි සත්කාරක සේවාව වැඩි දියුණු කිරීමට රජයේ පීවර ගනිමින් සිටින බව මධ්‍යම රජයේ වැඩිහිටි සත්කාරක සේවා සම්බන්ධ අමාත්‍ය අනිකා වෙල්ස් ප්‍රකාශ කරයි. වැඩිහිටියන් තම නිවෙස් තුළම රඳවාගෙන රැක බලා ගැනීමේ සේවාව වන ඉන්හෝම් සර්විසස් සේවාව සඳහා මේ වන විට දැවන්ත ඉල්ලුමක් පවතින බැවින් ඒ පිළිබඳව රජයේ වැඩි අවධානය යොමු ඇති බව ඇය ප්‍රකාශ කරයි. බොහෝ නේවාසික වැඩිහිටි සත්කාරක නිවාස සේවක හිඟයකට මුහුණ දී සිටින බවද, එසේම මෙම වැඩිහිටි නිවාස සඳහා ක්‍රියාත්මක කරන තරු ලබා දීමේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය තවදුරටත් නොගැලපෙන බවද වයස්ගත සත්කාරක සේවා සම්බන්ධ උපදේශකයන් විසින් රජයට පෙන්වා දී තිබේ. වැඩිහිටි සත්කාරක සේවා අමාත්‍ය ලෙසට දිවුරුම් දීමෙන් පසුව තමා නිවාස 20කට වැඩි සංඛ්‍යාවක සංචාරයකට ඇති බවත්, ඒ සෑම නිවසකම සිටින වැඩිහිටියන් සුවිශේෂී සත්කාරක සේවා ලබන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියාය. මෙම වැඩිහිටි සත්කාරක සේවයේ වහා අවධානය යොමු කළ යුතු ගැටලුද දකින නමුත් රජයේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක බව අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.
I don't shy away from the fact that aged care is in crisis. I'm doing everything I can to fix that. To lift the standard of aged care, we need to have a look at how structurally we are funding it.
Australia Post හි සේවා සැපීමේ යාන්ත්‍රණය සංශෝධනයකට ලක්වීමේ සම්භාවිතාවක් පවතින බවට තොරතුරු වාර්තා වේ. එහි මූලික සේවාව වන ලිපි බෙදාහැරීමේ කාර්යය සීග්‍රේන් පහත බසමින් පවතින අතර පාර්සල් බෙදාහැරීමේ සේවාව වඩා කාර්යක්ෂමව සිදුවන බවට නිරීක්ෂණය වී තිබේ. පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඔස්ට්‍රේලියානු තැපැල් සේවය මගින් බෙදාහැර ඇති පාර්සල් සංඛ්‍යාව මිලියන 500ක් පමණ වන බවද වාර්තා වී තිබේ. එසේම මෙම මූල්‍ය වර්ෂයේ මූලික අදියරේදී ඔස්ට්‍රේලියා පෝස්ට් ඩොලර් මිලියන 189ක පාඩුවක් විඳ ඇති බවත්, වසර 2015 පසුව වාර්තා වී ඇති දැවැන්තම මූල්‍ය පාඩුව මෙම මූල්‍ය වසර අවසානයේදී පෙන්නුම් කිරුණ ඇති බවත් මේ වන විට පුරෝකථනය කොට තිබේ. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලීකන කාර්යාංශය නවතම පාරිභෝගික මිලදර්ශකයට අයත් නවතම දත්ත නිකුත් කොට තිබේ. එමගින් පෙන්වා දෙන පරිදි පසුගිය ජනවාරි මස සිට මේ වසරේ ජනවාරි මස අවසානයේ දක්වා වන වර්ෂය තුළ සිල්ලර භාණ්ඩ මිල ගණන් 7.4%කින් ඉහළ ගොස් තිබේ. එහෙත් එය අපේක්ෂිත ප්‍රතිශතය වනු 8.1%ට වඩා මදක් පහත බැස ඇති බවට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙතේ. ජනවාරි මාසයේදී වියදම් සම්බන්ධයෙන් ඉහළ ගොස් ඇති ශේෂ්ත්‍ර පිළිබඳව සලකා බැලීමේදී විනෝදාස්වාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට අදාළ වියදම් 10.2%කින්ද නිවාස 9.8%කින්ද ඉහළ ගොස් ඇති අතර, ආහාර සහ මද්‍යසාර නොවන බීම වර්ග සඳහා වන පාරිභෝගික වියදම 8.2%කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් පළතුරු සහ එළවලු මිල ජනවාරි මාසයේදී 2.3%කින් පහත වැටී ඇති බව නවතම පාරිභෝගික මිල දර්ශකයට අයත් දත්ත වාර්තා පෙන්වා දේ. දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රවෘත්ති. මෙවර අයවැයෙන් වෙන් වූ මුදල් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට භාවිත කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් කතානායකවරයා මුණගැසී ඉල්ලීමක් සිදු කොට තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ පක්ෂනායකයින් සමග ඊයේ දිනේදී සාකච්ඡාවක්ද පවත්වා තිබේ. විපක්ෂයේ කිනා යෝජනාවට අනුව සර්වජන ඡන්ද බලය පිළිබඳව සභාව කල් තැබීමේ දෙදින විවාදයක් පැවැත්වීමට තීරණය වන බව ජාතික ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කොට සිටියේය.
මැතිවරණ කොමිසම දැනට කතානායකතුමාට දැනුම් දීලා තියෙනවා ඒ මුදල් ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා. ඉතින් අපි ඒ පිළිබඳව විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අනුමත කරන්න එකඟතාවය ඉල්ලුවා. එකඟතාවයකට ආවා එවැනි යෝජනාවක් පක්ෂනායක රැස්වීමට ගෙනල්ලා ඒක අනුමත කළා. ලබන මාසේ මැද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මුදල් වෙන් කිරීම පිළිබඳ ඡන්ද විමසීමකට යන යා හැකි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. ඒ වගේම විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටියා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව කැඳවන්න මුදල් ලබා දීම පිළිබඳව කියලා. නමුත් ඒකට එකඟතාවයක් ලැබුණේ නැහැ. ආණ්ඩු පක්ෂයේ බොහෝ ගොඩක් අය යම් යම් විරෝධතාවයන් මතු කරා.
මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාව සඳහා ආයුධ පතක් යොමු කොට ඇති බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව අහෝසි වුණු මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබ තිබේ. නුදුරේදීම කොමිෂන් සභා සඳහා සමාජිකයන් පත් කිරීමට කටයුතු කරන බවත් කතානායක මහින්ද යාපාභිවර්ධන මහතා සඳහන් කොට සිටියේය. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙසට ඉල්ලා වින්දිතෙන් 108 දෙනෙකු විසින් ගොන්කොට ඇති නඩුවල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කොට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ දිනේදී නියෝග කොට තිබේ. මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වැනි විට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටිනෙහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුක්‍රියක් පවත්වාගෙන යාමට නොහැකි බවද පෙන්වා දී තිබින. ඒට එකඟතාව පළ කරමින් දිසාධිකරණය මෙම නියෝගය නිකුත් කොට තිබේ. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙසට ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩු 108 ගොනු කොට තිබින. දැන් විදෙස් ප්‍රවෘත්ති. ග්‍රීසියේ සිදුවුණු දුම්රිය ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ නැග ඇති බව වාර්තා වේ. තවත් දුසිම් ගණනක් තුවාල ලබා තිබේ. මෙම කීතවාචකීන් අනතුරුව ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කර්මන්ලිස් ඉල්ලා සිටී තිබේ. දීර්ඝකාලීනව පැවති ග්‍රීසියේ දුම්රිය පද්ධතියේ ගැටලු විසඳීමට තමා අපොහොසත් වීමේ වගකීම ගනිමින් තමා අමාත්‍යතරතුරින් ඉල්ලා අස්වන බවට ඔහු නිවේදනය කොට තිබේ. සංඥා නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිවිය යුතු ප්‍රාදේශීය දුම්රිය ස්ථානාධිපතිවරයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර නොසලකිලිමත්කම හේතුවෙන් සමූහ මරණ සහ බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු කොට ඇත. ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සොටාකිස් මෙම මාරාන්තික දුම්රිය අනතුර සිදු වූ ස්ථානයට ගොස් ඇති අතර ඒ සිදු වූයේ කෙසේදැයි තම රජය විසින් සොයා බලන බවට ප්‍රතිඥා දී තිබේ.
What we are experiencing today as a country is very difficult. We're talking about an unspeakable tragedy. Our thoughts today are first and foremost with the relatives of the victims. Our obligation is to treat the injured and after that to identify the bodies. Beyond that, I can guarantee one thing. We will find out what the causes of this tragedy were and do everything in our power to make sure it never happens again.
ඉතාලියේ නවතම අනවසර බෝට්ටු කේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. තුර්කියේ සිට ඉතාලිය දක්වා වූ ගමන සඳහා එක් අයකුගෙන් ඩොලර් 8500කට ආසන්න මුදලක් අය කළ බව කියන මිනිස් ජාවාරම්කරුවන් මේ වන විට හඳුනාගෙන තිබේ. ඉතාලියේ කැලප්‍රියන් වෙරළට ඔබෙන් වූ මුහුදු වෙරළ ආසන්නයේදී අධික ලෙසට අනවසර සංක්‍රමණිකයෙන් පුරවාගත් ලී බෝට්ටුව ඉරිදා දිනයේදී අනතුරට ලක්වීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම හටගත්තේය. එන් මියගිය පිරිස අතරට ළමුන් 8 දෙනෙකුද ඇතුළත් බව වාර්තා වේ. සිදුවීමෙන් මේ වන විට පුද්ගලයන් 80 දෙනෙකු දිවිගලවාගෙන තිබේ. එහෙත් පුද්ගලයන් 170 දෙනෙකු බෝට්ටුවේ සිටි බවට විශ්වාස කරන බැවින් මියගිය බවට සැක කෙරෙන තවත් පුද්ගලයන්ගේ සිරුරු හමු විය හැකි බවට ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරයි. දැන් ක්‍රීඩා ප්‍රවෘත්ති. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම නව ශ්‍රීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණු බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. මේ නිසා නවසීලන්ත තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේ. ටෙස්ට් එක්දින තරග සහ 20-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මාස 27 වෙනිදා නවසීලන්තයේ බලාපිටත්ව ගියහ. සති 5ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ 20-20 තරග 3ක් ඇතුළත්ව තිබේ. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය මාර්තු මාස 9 වෙනිදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙන්න ප්‍රධාන විනිමය අනුපාතික ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව. ඇමරිකානු ඩොලර් 168යි, බ්‍රිතාන්‍ය පවුම් 156යි, යුරෝ 163යි, ජපානෙන් 92.1යි, ශ්‍රී ලංකා රුපියල් 241.85යි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල අගනගර ආශ්‍රිතව අද කාලගුණයේ වාර්තා වන්නේ මේ අවරින්. පර්ත් වලට තරමක් වලාකුළු සහිතයි අංශක 37යි. ඇඩ්ලෙඩ් වලටත් වලාකුළු වලින් බර වුණු දවසක් අංශක 24යි. මෙල්බර්න් වලටත් වලාකුළු වලින් බර වුණු දවසක් උෂ්ණත්වය අංශක 21යි. හෝබාට් වලටත් වලාකුළුවලින් බරවුණු දවසක් අංශක 21යි. කැන්බරාවලටත් වලාකුළුවලින් බරවුණු දවසක් උෂ්ණත්වය අංශක 28යි. සිඩ්නිවලට කඩින් කඩ වැසි අංශක 26යි. බ්‍රිස්බේන්වලට තරමක් වලාකුළුවලින් බරවුණු දවසක් අංශක 31යි. ඩාවින්වලට වැසි සහිතයි අංශක 31යි. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අද කාලගුණයේ වාර්තා වන්නේ වලාකුළුවලින් බරවුණු එහෙත් කඩින් කඩ සූර්යාලෝකයේ සහිත කාලගුණයක් ඇති දිනයක් ලෙසින් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32යි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.